යෝජනාංක 1 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 3?
ආයි.
සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම.
හෙට සවස 1 දක්වා.
සභාව කල් තැබෙන අවස්ථාවේ යෝජනාව ගරු විජිත හේරත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරනවා. මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන්ගේ වැඩවර්ජනයක් දියත් වෙමින් තිබීම නිසා දෙපාර්තමේන්තුව තුළ බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබේ. මෙහි බලපෑම දෙපාර්තමේන්තුවට පමණක් සීමා වී නැති අතර වෘත්තීය ක්‍රියාමාර්ග නිසා කම්කරුවන්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් හාම්පුතුන්ට එරෙහිව අධිකරණය පවරන ලද නඩු 23,000කට බාධා වී ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි. කම්කරු දෙපාර්තමේන්තුවේ කාලීනව සිදුවිය යුතු ප්‍රතිසංවිධානයන් සිදු නොවීම තුළ වර්ධනය වූ කම්කරු නිලධාරීන්ගේ ගැටලුකාරී තත්ත්වය මෙම වැඩවර්ධනයට තුඩු දී තිබේ. එම නිලධාරීන්ගේ ගැටලු විසඳීම ඉලක්ක කරගත් සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාවේ යෙදවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු වී නැත. මෙම අතෘප්තිකාරී සේවා තත්ත්වය තුළ අසරණ වන්නේ එම නිලධාරීන්ගේ සේවා ලබන ලංකාවේ පෞද්ගලිකාංශයේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවයි. එබැවින් එම ගැටලු සහ ගැටලු කඩිනමින් විසඳිය යුතුව තිබේ. ආණ්ඩුව විසින් කඩිනමින් මැදිහත්විය විසඳිය යුතු දෙපාර්තමේන්තු පරිපාලන ගැටලුවක් ජාතික වශයෙන් බලපෑමක් වන තුරු වර්ධනය වීමට ඉඩහැරීම කනගාටුදායක කරුණක්. මේ තත්ත්වය තුළ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳීම සඳහා මැදිහත් වන ලෙස රජයට යෝජනා කර සිටිමි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ පෞද්ගලිකාංශයේ එවැගේම අර්ධ රාජ්‍යාංශයේ වැඩ කරන කම්කරු ජනතාව 180ක් පමණ වෙනවා. මේ 180ක් පමණ වෙන වැඩ කරන ජනතාවගේ දෛනික කම්කරු ප්‍රශ්න විසඳීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ කම්කරු දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන් සේවයෙන් නියුක්ත වෙලා ඉන්නවා. වසර ගානක් තිස්සේ කම්කරු නිලධාරීන්ගේ සේවාවන් පිළිබඳ තියෙන ගැටලු සේවකයන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. වර්තමානයේ පමණක් නෙමෙයි, මීට ඉහත පැවතිච්ච ආණ්ඩුවලටත් ඒ තමන් වෘත්තීය වශයෙන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කිරීමත් එක්ක මීට වසර ගණනාවකට පෙර කම්කරු නිලධාරීන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් හදනවයි කියන පොරොන්දුව විවිධ ඇමතිවරු දීලා තියෙනවා. මේක මේ අද ඊයේ හදිසියේ මතුවෙච්ච තත්ත්වයක් නෙමෙයි. මීට අවුරුදු 10කට කලින් 2006 වැටුප් චක්‍රලේඛනයට අනුව ඉතා පැහැදිලිව නිර්දේශ කරලා තියෙනවා ඒ වැටුප් කොමිසමෙන් විවිධ ශේෂ්ත්‍ර සඳහා විවිධ වෘත්තීන් වලට වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් හදන්න කියලා. එයි නිර්දේශයක් ඉතා පැහැදිලිව තියෙනවා මීට අවුරුදු 10කට කලින්. මේ ඊයේ පෙරේදා වැඩවර්ජනයකට හදිසියාව නෙමෙයි. නමුත් මේ තාක්කල් පහුගිය ආණ්ඩු මේ සේවා ව්‍යවස්ථාව හදන්න මැදිහත් වුණෙත් නැහැ. මේ ආණ්ඩුව මේ සේවා ව්‍යවස්ථාව හදන්න මැදිහත් වෙලත් නැහැ. අවසානයේදී මේක ජාතික වැඩවර්ජනයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මාධ්‍ය තුල ඇමතිවරුන්ගේ ප්‍රකාශ සහ සමහර බලධාරීන්ගේ ප්‍රකාශ තුලින් ජනතාවට ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා මේ කම්කරු නිලධාරීන් මේ වැඩවර්ජනයට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ඒක කිව්වම හරි ලේසි, මේ නිලධාරීන්ගේ වැඩවර්ජනය මර්ධනය කරා. මොකද ඇත්ත ප්‍රශ්නය යටගහලා වැටුප් ප්‍රශ්නයක් උඩට දැම්මම වැඩ කරන ජනතාවට එනවා වැරදි අදහසක්, මේ නිලධාරීන් තමන් වෙනුවෙන් නෙමෙයි ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් වර්ජනය කරන්නේ. ඒක ඉතාම වැරදි සහගත ක්‍රියාවක්. හරි පැහැදිලිව මේ කම්කරු නිලධාරීන් එවැගේම සහකර කම්කරු කොමසාරිස්වරු අවුරුදු ගණනාවක ඉඳලා මේ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහ ගතකරණය පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ISO එක පිළි අරගෙන තියෙනවා. මේ රටේ කම්කරු බලධාරීන් පිළි අරගෙන තියෙනවා. මේ කම්කරු දෙපාර්තමේන්තුව යල්පැන ගිය ආයතනයක්, යල්පැනගේ ව්‍යුහයක් තියෙන ආයතනික ව්‍යුහය. ඒ නිසා මේක අලුත් වෙන්න ඕනි, නවීකරණය වෙන්න ඕනි, විමධ්‍යගත කරණයකට ලක් වෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සැලැස්මක් ක්‍රියාවට නගන යෝජනාවක් මීට ඉහත මතු වුණේ. ඒ අනුව තමයි ඒ සඳහා යම් කමිටුවක් පත් කරලා, මඩිහෙව කමිටුව පත් කරලා, ඒ කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යම් වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. නමුත් ඒ ප්‍රතිව්‍යුහගතකරණයත් එක්ක ඊට ගැළපෙන ආකාරයට ඒ නිලධාරීන්ගේ සේවාවත් අලුත් වෙන්න ඕනේ, නවීකරණය වෙන්න ඕනේ. මේ දෙක වෙන වෙනම නෙමෙයි, මේ දෙක එකක්. එක පැත්තකින් කම්කරු දෙපාර්තමේන්තුවේ ආයතන ව්‍යුහය අලුත් වෙන්න ඕනේ. ඒ අලුත් වෙන ආයතන ව්‍යුහයට ගැළපෙන ආකාරයට නිලධාරීන්ගේ සේවාවන් අලුත් නවීකරණය වෙන්න ඕනේ. නිසා මේ දෙකම ඇත්තටම පැවරිය යුත්තේ එකම කමිටුවකට. නමුත් කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුවෙන් බලය පැවරලා තියෙන්නේ මඩිහව කමිටුවට මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට පමණයි. එමතුමා මාධ්‍යවලට කියලා තිබුණා මඩිහව කමිටුව පත් කරලා තියෙනවා. දැන් මේකෙන් සේවා ව්‍යවස්ථාව හදන්න පුළුවන්ද? නෑ, ඒක සම්පූර්ණ වැරදි. ඉතාම පැහැදිලිව මඩිහව කමිටුවෙන් නිකුත් කරනවා, එය කරුණු සඳහන් කරනවා, අපිට බලය පැවරලා තියෙන්නේ ආයතනය ප්‍රතිව්‍යුහගත කරන්නට පමණයි. ඒ නිසා ආයතනය ප්‍රතිව්‍යුහගත කරන්නේ හොඳයි. ඒක කරන්න ඕනේ දිස්ත්‍රික් පළාත් මට්ටමට, දිස්ත්‍රික් මට්ටමට, ප්‍රාදේශීය මට්ටමට කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය විමධ්‍යගත කරන්නේ වෙන්න ඕනේ. කොද ඈත යාපනයේ කිලිනොච්චි, මුලදිව්, මඩකලපුව, අම්බන්තොට, අම්පාර එවැනි ප්‍රදේශවල ඉඳලා තමන්ගේ අර්ථසාධක අරමුදල, තමන්ගේ වෘත්තීයමය ගැටලුවක් පිළිබඳව නීතිමය කරුණක් විසඳගන්න කොළඹ එන්න සිද්ධ වෙලා තියෙනවා. කොළඹ නාරාහෙන්පිට කම්කරු අමාත්‍යාංශයේ මුලස්ථානින් ඒ සියල්ල විසඳගන්න තත්ත්වේ වෙනස් වෙනවා. ඒක තවත් විමධ්‍යගත කරණය කරා. ඒක එහි පරිපාලනය තවත් කම්කරු ජනතාවට සමීප කිරීම සඳහා ඒ ව්‍යුහාත්මක වෙනසක් විය යුතුයි. හැබැයි ඒ ව්‍යුහාත්මක වෙනසට සාපේක්ෂව මේ සේවකයන්ගේ සේවා ව්‍යවස්ථාව හැදෙන්න ඕන. නමුත් අදත් එහෙම එකක් හැදිලා නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නේ. එතකොට සේවා ව්‍යවස්ථාව කඩන්න අමාත්‍යාංශ පැත්තේ මැදිහත් වෙන්නේ නැති නිසා, කම්කරු නිලධාරීන්ගේ පැත්තෙන් වෘත්තීය සමිති පැත්තෙන් සේවා ව්‍යවස්ථාව කඩලා ඉදිරිපත් කරනවා. ඒ සේවා ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු එක මත පදනම් වෙලා දැන් මේකට කඩිනමක් විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් අද කම්කරු දෙපාර්තමේන්තුවේ තත්ත්වය ඉහළම තනතුරු අමාත්‍යාංශ ලේකම්, අමාත්‍යාංශ ගත්තොත් අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු අද කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා, ඊළඟට අතිරේක කොමසාරිස් ජෙනරාල්වරු කරයා, එවැනි තනතුරු අද රාජ්‍ය පරිපාලන සේවයේ බඳවා ගැනීම වලට රාජ්‍ය පරිපාලන සේවයේ අය තමයි බඳවගන්නේ. එතකොට ඒ නිසාම 2005 ඉඳලා මේ වෙනතක් අතිරේක කම්කරු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයක් නීති පිළිබඳ හිස්සතියි. මොකද ඒ තනතුර කම්කරු නිලධාරීන්ගේ මට්ටමේ ඉඳලා සේවා කාලේ, ඒ වගේම අනිකුත් අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මත ඒ තනතුර පිරවන්නේ. නමුත් ඒ තනතුර පුරවලා නැහැ. ඒතර උඩ තනතුරු දෙක තුනක් පරිපාලන නිලධාරීන්ගේ පිරුණා. ඒ ඇයට නීතිය පිළිබඳ කම්කරු නීති පිළිබඳ දැනුමක් නැහැ, අත්දැකීමක් නැහැ. ඒ වගේම කම්කරු නීති පිළිබඳව මැදිහත් වෙන්න ඒ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක කලමන පරිපාලන බිය දැනුම කියන එක පමණක් තිබුණොත් ඔය කියන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බෑ. දැන් අද මඩියව කමිටුව ගත්තොත් ඒකේ 5 දෙනාගෙන් 3 දෙනෙක් ඉන්නවා එහෙම අද්දකින් තියනයි, තව දෙන්නෙක් ඉන්නවා පරිපාලන නිලධාරින්දේ. ඒ එතුමන්ලා දෙන්න මේ වැඩ වර්ජනේ පටන් ගන්න දවසේ දිස්ත්‍රික් කාර්යාලයකට යන්න හිටි බලන්න. දැන් තමයි ඉගෙන ගන්න. දෙවැනි අයගෙන් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සැලැස්ම හොලා ගන්න බෑ. ඒතර ඔබතුමන්ලා පොරොන්දු වෙච්ච පොරොන්දුක් මේ ඉෂ්ට කරලා නැතුයි. ඒතර උඩ ඒ තීන්දු తీරන ගන්නත මේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ සේවා ව්‍යවස්ථාව හදමින් පිළිබඳව තීන්දු తీරන ගන්න තැනට එවැනි අයව ඇට එන්න පුළුවන් ආකාරي ව්‍යුහයක් හදන්න. නමුත් ඒක තාම හැදිලා නැහැ. ඒකෙන් ප්‍රතිපාක භුක්ති විඳින්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වෙන වැඩ කරන පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතන වැඩ කරන ජනතාව. මොකද මෙතන EPF අරමුදල, අර්ථසාධක අරමුදල කියන්නේ කෝටි ගාණක් සල්ලි තියෙන තැනක්. ඒත් EPF අරමුදල පිළිබඳව නීතිමය ගැටලු තාම තියෙනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ අපි දැක්කේ EPF එක සල්ලි ටික අරගෙන කොටස් වල ඉඳපලේ බිස්නස් කරලද? ඒතරේ ඒ බිස්නස් කරපු සල්ලි අද පාඩු ලැබලා තියෙන. ඒවා ඒ කම්කරුවන්ට නැති වෙලා තියෙන. ඒතරේ ඒවා පිළිබඳ තීන්දුව తీරන ගන්න, ඒවා කළමනාකරණය කරන්න, ඒ EPF අරමුදල පිළිබඳව කටයුතු කිරීමේ දෙපාර්තමේන්තුව තමයි ඇත්තම මේ කම්කරු දෙපාර්තමේන්තුව. නමුත් ඒක එතන අකර්මණ්‍ය වුණොත්, එතන රැකියාව කරන අයගේ රැකියාවේ තෘප්තිමත් භාවය නැති වුණොත් එතනින් එහාට ඒක ආරක්ෂා වෙන්නේ නැහැ. තද බොහෝ නඩු තියෙනවා. ඒ නඩුවල අපි ගත්තොත් අර්ථසාධක අරමුදල 120ක් දාන්න ඕන, 108ක් සේවකයා දාන, 112ක් ව්‍යාපාරිකයා දාන. ඒව හරියට නොගෙවීම නිසා බොහෝ නඩු ඇති වෙලා තියෙනවා. අවසානයේ මොකද වෙන්නේ? සේවයා EPF නොගෙවීම පිළිබඳව අවසාන හිරය. හිරේ මාස 6ක් අවුරුද්දක් ඉඳලා එළියට එනවා. හැබැයි ඒකෙන් සේවකයාගේ EPF එක ලැබෙන්නේ නැහැ. ඒක එයා ගෙවන්නේ නැහැ. මාස 6ක් කිරේ ගිහිල්ලා ගෙවන්නේ නැතු ඉන්නවා. ඒක ඒව වෙනස් කරන්න කොහොම නීති? ඒව හදන්න. ඒව හදන්න තමයි කම්කරු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට නීති පිළිබඳ තනතුරට එවැනි සුදුසුකම් තියෙන කෙනෙක් බඳව ගන්න. හැබැයි ඒක තමයි පුරප්පාඩු තියෙන්නේ. ඉතින් ලක්ෂ ගානක් සල්ලි ආණ්ඩුවට ලැබෙන්නේත් නැහැ, ඒ කම්කරුවන්ගේ අයිතිය ලැබෙන්නේත් නැහැ. අද ගත්තොත් නඩු අක්‍රීය නඩු තියෙන 3680කට වැඩි ප්‍රමාණයක්. ඒකෙන් විතරක් රුපියල් කෝටි 180ක් පාඩු. රුපියල් කෝටි 180ක් ආණ්ඩුවට ලැබෙන්නේ. වරෙන්තු නඩු තියෙන 2461ක්. ඒ නිසා රුපියල් කෝටි 81ක් ආණ්ඩුවට ලැබෙන්නේ. ඒතර මෙතන එකතුව ගත්තොත් රුපියල් කෝටි 261ක් අහිමි වෙලා තියෙනවා මේ යාන්ත්‍රණය හරියට දුවන්නේ නැති නිසා. ඒතර අද මේ කම්කරු නිලධාරීන් වැඩවර්ජනය කරන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේ රටේ වැඩ කරන ජනතාවගේ EPF සල්ලි ගෙවන්නේ නැතුව ඒව පිළිබඳ නඩු දාලා රුපියල් කෝටි 261ක් ආණ්ඩුවට ලැබෙන්නේ නැති එක, ඒ කම්කරුවන්ට ලැබෙන්නේ නැති එක, ඒව විසඳන්න යාන්ත්‍රණයක් හදා ඒ වෙනුවෙන් තමයි වැඩවර්ජනය කරන්නේ. ඒක හුදු වැටුප් අරගලයකට උනනේ කරලා තමන්ගේ මේ රස්සාවේ පඩි වැඩි කරගන්න ස්ට්‍රයික් කරනවා කියලා ඒකට ලඟු කරලා ප්‍රකාශ කරලා අවසානයේ මර්ධණයෙන් මේකට උත්තර හොයන ඔබතුමන්. දැන් මොකද කරලා තියෙන්නේ? ඔබතුමන්ලා ඉස්සෙල්ලා ලැකුවා අනිවාර්යයෙන්ම සේවෙටෙන්න ඕනේ. එහෙම නැත්නම් සේවෙම ඉවත් කරනවා. එක එක තැන්වල එක එක්කෙනා එක එක කියලා කිව්වා. අද වැඩවර්ජනයට සහභාගී වෙච්ච අයට වැටුප් ගෙවන්නේ නැහැ කියලා තීන්දුවක් කරා. හදිසි වැඩවර්ජනයට සහභාගී වෙච්ච අයට වැටුප් ගෙවන්නේ නැහැ කියලා කොහොමද තීරණය ගන්නේ? ඒක යහපාල නේද? ඔබතුමන්ලා බලයට ආවේ කම්කරුවන්ට එහෙම මර්ධනය කරන්න. යහපාලනේ කියන්නේ මේකද? වෘත්ති අයිතියක් තියෙනවා. වෘත්ති අයිතිවාසිකමක් වැඩවර්ජනය කිරීම. මේ අය වැඩවර්ජනය නිකම් පටන් ගත්තේ නැහැ. පළවෙනිදා ලිඛිතව දැනුම් දුන්නා. හත්වෙනිදා වැඩවර්ජනයක් ආරම්භ කරනවා. පස්වෙනිදා සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවේදී යම් යම් කරුණු කතා කරා. හැබැයි ඒ සාකච්ඡාවේදී එකඟ වෙච්ච දේවල් ඔබතුමන්ලගේ පැත්තෙන් හරියාකාරව ඉෂ්ට කරේ නැහැ. ඔබතුමන්ලා පස්සේ මාධ්‍යවලට කිව්වා වෘත්තීය සමිතිය එකඟ වුණා, එකඟ වෙලා ගියව පස්සේ කැඩුවා කියලා. නෑ, ඔබතුමන්ලා මීට් එක හදාගත්තා එකඟ වුණා කියලා. හැබැයි එතෙන්දී ඉතින් පැහැදිලිව කිව්වේ මොකක්ද? එතෙන්දී කිව්වේ මේ පිළිබඳව වහාම කැබිනට් අනු කමිටුවක් පත් කරන්න. ඒ කැබිනට් අනු කමිටුව පත් කරලා මේ සේවා ව්‍යවස්ථාව හදනවද නැද්ද, හැදියුත්තේ කෙසේද කියලා තීන්දුවක් දෙන්න. ඔවුන් ඉල්ලන්නේ එච්චරයි. ඔබතුමන්ලා දැන් මේක අත්නොමදක විදිහට මර්ධනය කරමු. අදත් ඔවුන් කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අද ඔවුන් වැඩවර්ජනය කරන්නේ ඔබතුමන්ලා එක එක්කෙනා එක එකව කියපුවා. 13 වෙනිදා සාකච්ඡාව ඔබතුමා දන්නව, එමෙතුමා සාකච්ඡාව යොදලා තිබුණා. හැබැයි ඔබතුමා ආවේ නැහැ. නියෝජ්‍ය අමාත්‍යතුමා සාකච්ඡාවට සම්බන්ධ වුණා. නිලධාරි සාකච්ඡාව හිටියා. නියෝජ්‍ය අමාත්‍යතුමා එකඟ වෙනවා මේ සේවා ව්‍යවස්ථාව හදන්න කැබිනට් එකට 20 වෙනිදා, ඒ කියන්නේ අද කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන්න. එතකොට වෘත්තීය සමිතිය කියනවා අද කැබිනට් මණ්ඩලයට ඒ යෝජනාව දානවනම් 20 වෙනිදා ඉඳලා වැඩවර්ජන අත්හරිනවා කියලා. පස්සේ මොකද වෙන්නේ? ලේකම්තුමා ඒ යෝජනාවත් එක්ක ඒකඟතාවයත් එක්ක අමාත්‍යතුමාව හම්බෙන්නේ. නිලධාරිත් එක්ක ඔබතුමාගේ පෞද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම්, ඒ වගේම අමාත්‍යංශ නිලධාරි කීප දෙනෙක්. ඔබතුමාගේ උත්තරේ වෙලා තිබුණේ මොකක්ද? එතන සාකච්ඡා. නිල නොවන සාකච්ඡා. මම ඇමතිකමෙන් අයින් වුණත් මේක මං කරන්නේ නැහැ. නියෝජ්‍ය ඇමතිතුමා 13 වෙනිදා සාකච්ඡාවේ සිකුරාදා සාකච්ඡාවේ එකඟ වෙච්චදී ඔබතුමා කියන එකඟ වෙන්නේ නැහැ. නියෝජ්‍ය ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා. එතකොට කම්කරු රාජ්‍ය අමාත්‍යතුමා එකඟ වෙච්චදී කැබිනට් අමාත්‍යතුමා කියනවා කරන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? හරිනම් තමන්ගේ අමාත්‍යංශයේ කම්කරු නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ ඇමතිවරයා. ඒක මුදල් ඇමතිවරයා බෑ කියනෝ නම් සල්ලි නෑ කියලා. ඒක මුදල් ඇමතිවරයා හරි ප්‍රතිපත්ති සැලසුම් සම්පාදක මණ්ඩලෙ කොහේ හරි කියනෝ නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා, වෙන ගැටලුවක් තියෙනවා රැකියාවල කියලා. ඒක වෙනම කතාවක්. අඩුම ගානේ කැබිනට් මණ්ඩලෙ පත් කරන අනුකමිටුවෙන් මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඒත් ප්‍රශ්නයක්. හැබැයි ඔබතුමා, ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නේ, එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඔබතුමා පරිපාලන රාජ්‍ය පරිපාලන ඇමතිවරයා කාලේ එදා තමයි දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ ඒ ආදායම් නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව හැදුවේ. එතකොට ජයසුන්දර මහත්තයා මැදිහත් වෙලා ඒක හැදුවා. රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදිහට ඔබතුමා ඒකට අනුමැතිය දුන්නා. අද ඔබතුමාගේ අමාත්‍යංශේ ඔවුන් උදාහරණයට ගන්නේ ඒ ආදායම් නිලධාරීන්ට හදපු සේවා ව්‍යවස්ථාවට සමාන වෙච්ච සේවා ව්‍යවස්ථාවක් අපිත් හදන්නේ. මොකද රැකියාව ගත්තොත් උපාධිධාරීන් ඉන්නේ, එතන ඉන්නත් උපාධිධාරී, මෙතන ඉන්නත් උපාධිධාරී. මේ උපාධිධාරීන්ට ඒ උපාධියට සරිලන විදියට තමන්ගේ රැකියාව කරන්න පුළුවන් ආකාරයට ව්‍යවස්ථාවක් හදන්න, සේවා ව්‍යවස්ථාවක් හදන්න. ඒ සේවා ව්‍යවස්ථාව හදන්න ඔබතුමාම බැහැයි කියලා බැරියර් එක දාලා දැන් විවිධ ක්‍රමවලින් මර්ධනයන් වලින් මේක යටපත් කරන්න හදන. ඒක කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. මෙතන ඇත්තටම ගත්තොත් දැන් ඔබතුමාලා මේකට මැදිහත් වෙච්ච ආකාරය සති දෙකකට පස්සේ හදිස්සියේ ඉරිදා, මේ පහුගිය ඉරිදා ඔබතුමා ලිපියක් යවනවා ඇමතිවරයා විදිහට, ෆැක්ස් එකක්. ෆැක්ස් යවන්න බෑ. අන්තිමට වෘත්ති සමිති කාර්යාලයේ දොර යටින් ලියුම දාලා ගිහිල්ලා තියෙනවා ඉරිදා නිවාඩු දවසේ. සඳුදා ඊයේ සාකච්ඡාවක්දී අද මේ යෝජනාව තියෙනවා පාර්ලිමේන්තුවේ. එතකොට කලබල වෙලා ඉරිදා ලියුමක් ගිහිල්ලා දොර යටින් ඇතුල් කරා. මේමද ප්‍රශ්න විසඳන්නේ? ඇමතිවරයා විදිහට ඔබතුමාට මීට වඩා වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ මැදිහත්වැඩේ වගකීම ඔබතුමා පැහැරලා තියෙනවා. දැන් ඔබතුමාලා මාධ්‍යවලට කියලා තියෙන දැන් මේ කමිටුවක් පත් කරලා තියෙනවා මේ ප්‍රශ්නේ දැන් විසඳනවා. මාස 3ක් ඇතුළත මේක හදනවා. නෑ, මාස 3ක් ඇතුළත හදනවා කියලා සාහිත්‍යයක් දීලා නෑ. එතෙන්දී ඔබතුමාලා කියන්නේ මඩිහේවා කමිටුවේ වාර්තාව ආවට පස්සේ, මඩිහේවා කමිටුවේ වාර්තාව ආවට පස්සේ මේකට මැදිහත් වීමක් කරනවා. ඒක නෙමෙයි උත්තරේ වෙන්නේ. හරි පැහැදිලිව මඩිහේවා කමිටුවේ වර්තාව ඒක දැන් ඇත්තටම කෙරෙන්නේ නැති එකක්. ඒක දැන් පත් කරලා අවුරුද්දකට කිට්ටු. මාස 3න් එක කරනවා කිව්වා. මාස මාර්තු මාසෙන් වර්තාව දෙනවා. තවම නැහැ. ජූනි මාසෙ ගියා. හැව මාසෙ. දැන් 9 වෙනි මාසෙ. මාස 9ක් ගියා. මාස 3න් මඩිහේවා කමිටුවේ වර්තාව දෙන්නම් කිව්වා. අද වෙනකන් වර්තාව නැහැ. දැන් ඔබතුමා මාධ්‍යට කියනවා තව මාස 3කින් එක දෙන්න. ඉතින් මේක කොහොමද පිළිගන්නේ? මේක පිළිගන්න පුළුවන් බෑ. ඒ නිසා තමයි කම්කරු නිලධාරීන් කියන්නේ මඩිහේවා කමිටුව අපිට වැඩක් නැහැ. ඒකට කැබිනට් එකේ බලය පවර්ලා තියෙන වෙන වැඩකට. සේවා ව්‍යවස්ථාවක් හදන්න එතන බලය පවර්ලා නැහැ කියලා ඒ කමිටුවයම කියනවා. ඒ නිසා මේක නෙමෙයි. සේවා ව්‍යවස්ථාවක් හදන්න කැබිනට් එකේ අනු කමිටුවක් පත් කරා. එච්චර. මේක හරි සරල වැඩක්. ඔබතුමාට තියෙන කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කරන්න මේ සේවකයන්ගේ නිලධාරීන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනා ටික. ඒ ටිකට අමතරව ඔබතුමාලට අමාත්‍යංශ විදිහට තියෙන තව අමතර යෝජනා තියෙනවා නම් ඒ ටිකයි. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන කැබිනට් මණ්ඩලයෙන් පත් කරන අනුකමිටුවට බලය පවරන්න සේවා ව්‍යවස්ථාවක් හදන්න. ඒකෙන්දී අනුකමිටුව කියනවා නම් අපිට කම්කරු නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් හදන්න බෑ කියලා. ඒක වෙනම කතාවක්. එතකොට ඒකට උත්තර වෙනම හොයන්න ඕනේ. නමුත් ඒ සරල වැඩේ ඇයි කරන්නේ? මේක ජාතික ප්‍රශ්නයක් කරන්නේ. ජාතික ප්‍රශ්නයක් කරලා එක පැත්තකින් අනිවාර්ය සේවා කරන්න නියෝග කරනවා, අනිත් පැත්තෙන් වැටුප් තන්ත්‍ර කරනවා. මේ වර්ධනය කරාම සහකාර කම්කරු කොමසාරිස් සෘත් වැඩ වර්ධනයට සම්බන්ධ වෙනවා. දැන් ඊයේ ඉඳලා එතුමන්ලත් තා. මේක සරලව නියපොත්තෙන් කඩලා බේර ගන්න තිබිච්ච වැඩක්. දැන් පොරෙන් කපලා බේරන්න බැරි තත්ත්වයට වර්ධනය වෙනවා. සහකාර කම්කරු කොමසාරිස් සෘත් වැඩ වර්ධනයට කැඳව ගත්තා ඔබතුමාලා හරියාකාරව මැදිහත් වෙච්ච නැති නිසා. මේ ප්‍රශ්නේ එක දුරදිග ගෙනියන්න ඕන එකක් නෙමෙයි. හරි පැහැදිලිව මේ කම්කරු නිලධාරීන්, ඒ වගේම කම්කරු කොමසාරිස්වරු, මේ කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන් ඉල්ලා සිටින්නේ තමන්ගේ වෘත්තියට සේවා ව්‍යවස්ථාවක් හදලා දෙන්න කියලා. ඒ සේවා ව්‍යවස්ථාවක් හදන්න අඩුම ගානේ මැදිහත් වීමක් තියෙනවා කියන එක කැබිනට් අනුකමිටුවක් පත් කරලා ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්න. එච්චර. අද ඔබතුමා තීන්දුවක් ගන්න, අද ඔබතුමා ප්‍රකාශයක් කරන්න මේ පාර්ලිමේන්තුවේ. දැන් මේ ලිඛිතව මම ඒ සේවා ව්‍යවස්ථාවක් පිළිගන්න ප්‍රතිපත්තියක් විදිහට එකඟයි කියලා තියෙනවා. ප්‍රතිපත්තියක් විදිහට එකඟ වුණාට වැඩක් නැහැ. ප්‍රැක්ටිකලි අවුරුදු 10ක් තිස්සේ වෙලා නැහැ. 2006 වැටුප් චක්‍රලේඛ නිර්දේශ කරපු දේ අවුරුදු 10ක් තිස්සේ වෙලා නැහැ. ඔබතුමත් කම්කරු ඇමතිවරයා විදිහට හිටිය කාලේ. ඇත්තටම අවංක උමනාවක් තියෙනවනම් මේ ඇත්තටම අවංක උමනාවක්ද? උමනාවක් නැහැ කියන එක තමයි මේ පේන්නේ. ඒකයි මම කිව්වේ. නියෝජ්‍ය ඇමතිවරයා ඒක කරන්න ඕනේ කියලා එතන කමිටුව පිළිගත්තදී ඔබතුමා ඒක පිළිගන්නේ නැති වෙනකොට මෙතන පරස්පරයක් තියෙනවා. ඔබතුමාලා දෙන්න අතර වෙන ප්‍රශ්නයක් තියෙනවද කියලා මට අපිට තේරෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ එක ප්‍රතිපත්තියක් ඔබතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය තව එකක් නිසා මේ ප්‍රශ්නය සාමාන්‍යයෙන් වෙන්න ඕනේ ඔක අනිත් පැත්ත. UNP තමයි විරුද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාව එක කැමති වෙන්නේ. දැන් වෙලා තින්නේ ඒක අනිත් පැත්ත. UNP රාජ්‍ය ඇමතිවරයා එකඟ වුණා කියලා කියන්නේ. ඒ සිරසේ මාධ්‍ය සිරසේ වොයිස් කට් එක යනවා. නියෝජ්‍ය ඇමතිවරයා රාජ්‍ය ඇමතිතුමා හරි පැහැදිලිව කියනවා. සේවා ව්‍යවස්ථාව සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරනවා. ඒක මාධ්‍ය වලට කිව්වා. ඒක 17 වෙනිදා සිරස රාත්‍රි ප්‍රවෘත්ති විකාශනයේ පළවෙනි. ඒක නෑ කියන්න බෑ. මිනිත්තු වලට මොන බොරු දෙම්මා. ඒකේ මිනිත් තාම දුන්නේ නෑ. එතන වෙන ප්‍රශ්නයක් තියෙනවද අපිට තේරෙන්නේ නෑ. හැබැයි ඒ ප්‍රශ්نين කැලෙන්නේ කම්කරු නිලධාරී විතරක් නෙමෙයි වැඩ කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයෝ 180ක්. මේකේ ප්‍රතිඵලෙබද. මේක රටට විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් බලපානවා. දැන් මේ ප්‍රශ්නේ යනවා ILO එකට. ඒතර ILO එකේ මේ ILO එකෙත් කියලා තියෙනවා. එතන පැහැදිලිව ලංකාව පිළිබඳ ලංකාවේ කම්කරු නීති පිළිබඳ ILO එකේ කියලා තියෙන්නේ මොකද්ද? ඒකේ පිළිගත් කරුණු අතර එක කරුණක් තමයි මේ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න. ඒක තියෙනවා පැහැදිලි. මේවා නොකර හිටියම තමයි මොකද්ද වෙන්නේ? අන්න ඊළඟට එන ප්‍රශ්නේ GSP+ ප්‍රශ්නේ. පහුගිය කාලේ GSP+ බදුසහනේ අහිමි වුණා. අහිමි වෙන්න එක හේතුවක් තමයි මේ රටේ වෘත්තීය කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඒ නිසි ගරුත්වයේ නිසි ආකාරයේ සැලකීම නැහැ කියන්නේ. සර් නැවත මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙයි. සර් මේක සරල නැහැ. මේ 300 ගණක් වෙන කම්කරු නිලධාරීන්ගේ වැඩ වර්ජනයක් කියන එක සරල කරලා සලකන්න එපා. මේක ජාතික වශයෙන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙන්න අත ළඟයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මේ ප්‍රශ්නේ දැනටමත් අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරය තුළ සාකච්ඡා වෙනවා. එතකොට ජනාධිපතිවරයා නිමියොක් ගිහිල්ලා මොන කතා පැවැත්වුවත් වැඩක් නෑ ලස්සනට. මොකද එතන අනිවාර්යෙන් රටේ කම්කරු නීතිය පිළිබඳව කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අපේ රට හරියට ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක සලකනවා. ඒ නිසා මේක එහෙම සරලව ලඝු කරලා සලකන්න එපා. මේක බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාලා ප්‍රශ්නේ ලිස්සල යන්න, ප්‍රශ්නේ යට ගහන්න, අත්නොමතික තීන්දුව తీරන අරගෙන බලහත්කාරී විදියට වැටුප් ගෙවන එක නතර කරලා මේක යටපත් කරන්න ලෑස්ති වෙන්න එපා. මේකට වහාම මැදිහත් වීමක් කරන්න, මේ ප්‍රශ්නේ විසඳන්න, මේ ප්‍රශ්නේ විසඳන්න ඉතා පැහැදිලිව තියෙන එක දෙයයි, වෙන මොකක්වත් නෙමෙයි. කඩිනමින් දවසෙන් පැවිසි අතරින් ගේන්න බැරි බව මම පිළිගන්නවා. හැබැයි ඔබතුමාලට කරන්න පුළුවන්, පැහැදිලිව කරන්න පුළුවන් සරල දේ තියෙනවා. කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ගෙනියන්න. කැබිනට් මණ්ඩලයේ අනුකමිටුවක් පත් කරන්න. අනුකමිටුවක් පත් කරලා ඒ අනුකමිටුවට මේ සියලු යෝජනා එකතු කරලා ඒ අනුකමිටුවට යම් කාලයක් දෙන්න, මාස 3ක් ඇතුළත. ඒ අනුකමිටුවට පුළුවන් සේවා ව්‍යවස්ථාව හදනවද නැද්ද, හදන්නේ කොහොමද කියන එක පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන්න. එතෙන්ට මේ ප්‍රශ්නේ ගෙනියන්න. එතෙන්ට ගිහිල්ලා මේ ප්‍රශ්නේ වහම් විසඳන්න. මේක ජාතික ජාත්‍යන්තර ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ නිසා මේ කම්කරු නිලධාරීන්ගේ ප්‍රශ්නේ සමස්ත වැඩ කරන ජන අපේ රටේ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ වැඩ කරන ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නේ. ඒක සරලව කම්කරු නිලධාරීන්ගේ වැටුප් නොගෙවා ඉඳලා මර්ධනය කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ ප්‍රශ්නට වහාම කඩිනම් විසඳුමක් දෙන්න, කඩිනමින් කැබිනට් අනුකමිටුවක් පත් කරන්න, පත් කරලා මේකට විසඳුමක් දීලා මේ සේවා ව්‍යවස්ථාව ඉක්මනින් කඩිනමින් හදන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා කරමින් මගේ කල්තම යෝජනාවෙන් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
යෝජනා ස්ථිරකිරීම ගරු ගලප්පත්ති මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, ලක්ෂ 80ක් විතර වෙච්ච රාජ්‍යංශය සහ පුජ්ජලිකංශේ සහ ආර්ථ රාජ්‍යංශේ සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා විත්ත හිරත් මන්තතුමා ගෙනද යෝජනාව මා ඉතාමත්ම කාලිත යෝජනා වශයෙන් සලකලා ස්ථිර කරනවා. ඒ වගේ මම වචන දෙයක් කතා කරන්න ඕන. ඇමතුමා තමුන්නාන්සේ මා හිතන හැටියට වතාවල් දෙකක් වගේ පමණ මේ කම්කරුවන් පිළිබඳව වකීම් දරන අමාත්‍යවරය වශයෙන් පත් වෙලා තියෙනවා. නමුත් ඔබතුමා දන්න ඔබතුමාගේ ඉතිහාසය තුළ මේ වගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න තමුන්නාසලට තවමත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා පත් වෙලා තියෙන ආණ්ඩුවත් දෙබිඩි ආණ්ඩුවක්, හයිබ්‍රිඩ් ආණ්ඩුවක්. ඇමතිවරයා එකපක්ෂික, නියෝජ්‍යමතිවරයා තාපක්ෂික. ඒ නිසා තමුන්නාන්සලා දෙන්න එකට එකතු වෙලා කඹා දෙන්නේ නැතුව, පරස්පරතාවයන් ඇති කරගන්නේ නැතුව එකට එකතු වෙලා එක අදහසකට ඇවිල්ලා මෙන්න මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කැකෑරන මේ ප්‍රශ්නයට තමුන්නාන්සලා විවිධ පැති නියෝජනය කරමින් එහෙම යන්නේ නැතුව හරියට තර්කානුකූලව බිමේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නයි කියන ඉල්ලීම කරමින් මම නියඬෙනවා.
ස්තුතියි. මිලන්ට ගරු අමාත්‍ය ජෝන් සේනරත්නතුමා.
සභාපතිතුමනි, අද වශයෙන්ම අද පවතින මේ කම්කරු නිලධාරීන්ගේ වැඩවර්ජනය සම්බන්ධව සභාව කල් දබන අවස්ථාවේ මෙම යෝජනාවක් ගෙනහැලා මේක විවාදයට ලක් කිරීමට මා මිත්‍ර විජිත හේරත් මහත්තයතුමා කටයුතු කිරීම ගැන මම සතුටු වෙනවා. මොකද මේ ප්‍රශ්නය දින කීපයක් තිස්සේ අපි සාකච්ඡා කරමින් ඒ වගේම මේ ප්‍රශ්නේ විසඳීමට පියවර ගනිමින් තිබෙන අවස්ථාව. එතුමාගේ කතාවේ සත්‍යයට වඩා අසත්‍ය ගැඹුරු කරුණු බොහෝ දුරට විකෘති වෙලා තමයි ප්‍රකාශ වුණේ. මොකද මම හිතනවා එතුමාට දීපු ආරංචිය අනුව වෙන්නට ඇති. මොකද අපි බොහොම වගකීමක් ඇතුව මේ ප්‍රශ්නයට මුල ඉඳලම ප්‍රවේශ වුණේ. කම්කරු නිලධාරීන් අපේ දෙපාර්තමේන්තුවේ වැදගත් කාර්යභාරයක් කරන නිලධාරී කණ්ඩායමක් බව මම පිළිගන්නවා. ඒක තමයි මගේ අදහස. ඉතින් මේ කම්කරු නිලධාරීන්ට අවාසියක් නැත්නම් අසාධාරණයක් වෙන විදිහට කටයුතු කරන්න මම කිසිවෙවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම අද නෙමෙයි මීට ඉස්සෙල්ලත් අවුරුදු 2008 මේ කම්කරු දෙපාර්තමේන්තුවේ ඇමතිවරය වශයෙන් කටයුතු කළා. එදා අවුරුදු 3-4 කටයුතු කරන කාලය තුළ මේ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යාහගත කරලා මම මේ ගුණාත්මක තත්ත්වය වැඩි කරන්න කටයුතු කළා. ඊට පස්සේ නැවත මේ කම්කරු ඇමතිවරය වශයෙන් පත් වුණාට පස්සේ කම්කරු නිලධාරීන් වරක් හෝ දෙකක් ඇවිල්ලා මේ කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යාහගත කිරීමේ තියෙන වැදගත්කම මට කතා කළා. ඊට පස්සේ මම ඒ වෙනකොට තීරුම් අරගෙන තිබෙනවා මේ කම්කරු දෙපාර්තමේන්තුවේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කරන්න නැවත ප්‍රතිව්‍යාහගත කිරීමට අපි යන්න ඕන කියලා. මොකද එහි බොහෝ කඩාවැටීම් පසුබෑමට ලක් වෙච්ච අංශයක් මම දැක්කා. ඔය මෙතුමා කියපු අර්ථසාධ කර්මුදල් එකතු කිරීම විශාල වශයෙන් පසුබෑමට ලක් වෙනවා. බොහෝ අර්ථසාධ කර්මුදල් ලැබිය යුතු ලාභීන්ට අර්ථසාධ කර්මුදල් ලැබෙන්නේ නැහැ. බොහෝ අර්ථසාධ කර්මුදල් ගෙවිය යුතු හාම්පුතාලා සේවය අර්ථසාධ කර්මුදල් ගෙවන්නේ නැහැ. මේවා සොයන්න, මේවා එකතු කරන්න, ඒ වගේ මේවට විදිහට නඩු දාන්න, ඒ පියෝ නීතිමය පියවර ගන්න හරි ආකාර කටුතු කෙරෙන්නේ නැහැ. මේවා අපිට තේරුම් ගියා. තේරුම් ගියාට පස්සේ ඇත්ත වශයෙන්ම මුත්‍ය සමිති ගණනාවකුත් මේ කාරණේ මා වෙත ඉදිරිපත් කළා. අපි තීන්දුව කළා මේ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යාහගත කරන්නට ඕන කියලා. ඒ අනුව මහින්ද මඩියව කියන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරියෙක් වශයෙන් ඇතුල් වෙලා ඊට පස්සේ කම්කරු කොමසාරි ජෙනරාල් වෙලා ඊට පස්සේ අමාත්‍යාංශයේ ලේකම් බිරුවටපත් වෙලා මේ රටේ කම්කරු ශිෂ්‍යී කාර්මික ශිෂ්‍යී ජේෂ්ඨ නිලධාරි. ඔහුගේ සභාපතිත්වයෙන් මේ ප්‍රතිව්‍යාහගත කිරීම සඳහා කමිටුවක් පත් කළා. මේක ඇත්ත වශයෙන්ම කම්කරු නිලධාරි සංගමය පිළිගත්තා. එය සතුටු වෙලා ඒගොල්ලොම කිව්වා කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යාහගත කර ඒ සේවය හා දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම මණ්ඩලයේ උසස්සීම් අවස්ථා පුළුල් වේතුව යන අපගේ මතේ ක්‍රියාත්මක කිරීම සඳහා මහින්ද මඩියේවා කමිටුව පත්කිරීම පත්කර ගැනීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයකි. මේ විදිහට ඒ අය විසින්ම කම්කරු නිලධාරීන් විසින් පළ කරන මාසික සංගරාවේ ප්‍රකාශ කළා මේ ප්‍රතිවගත කිරීමේ කමිටුව පත්කර ගැනීමත් ඒ වගේ මහින්ද මඩියව මහත්මයා මේ සභාපති වීමත් අපි ලබපු ජයග්‍රහණයක්. ඒ විදිහට එදා එක අගේ කරලා ඊට පස්සේ මේ අයම ගිහිලා මේ කමිටු විදිහේ කරුණු ඉදිරිපත් කළා. මේක මේ මව්‍ය විතේරත් මන්ත්‍රීතුමා කිව්වා මේක පත්කලේ ජනවාරි මාසෙක. දැන් මාස 6ටත් වැඩි කියලා නැහැ. මේක පත්කලේ මාර්තු මාසෙ. මාර්තු මාසින්ද මාස 3ක් ගියාම ඒ අය අපිට කරුණු ඉදිරිපත් කිරීමක් කළා, ප්‍රසන්ටේෂන් එකක් කළා. ප්‍රසන්ටේෂන් එකක් කරලා ඒ වෙනතෙක් කරපු වැඩ කටයුතු සම්බන්ධව අපිව දැනුවත් කරලා එයා කිව්වා තව මාස 3ක් දෙන්න. මොකද මේ සියලු අංශයන්ගේ අදහස් අපි විමසන්නට ඕන කියලා. ඒකෝට කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්ති සමිති, විශ්‍රාම රටේ නිලධාරීන්, ඒ වගේ භාණ්ඩාගාරය, නොයෙක් අංශ, ඒ වගේම පිටස්තර වෘත්ති සමිති මේ සියලුම දෙනා කැඳවලා කරුණු විමසලා අංග සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නට වුවමනා නිසා තව මාස 3ක් දෙන්න කියලා. අපි ඒ අනුව තමයි සැප්තැම්බර් 30 වෙනකොට මේක දුන්නේ. මම පැහැදිලි කරන්නට ඕනේ මේ සැප්තැම්බර් 30ට පෙර ආතුව මහින්ද මඩිය වාර්තාව ඒ වගේ මේ අපිට ලබා දෙනවයි කියන පොරොන්දුව එතන තියෙනවා. ඒ නිසා මේ පෘථිවිය ගත කිරීම කාලයක් තිස්සේ අවශ්‍ය වෙලා තිබුණ කාලයක් තිස්සේ ඉල්ලපු ඒ කාරණය ඉස්සර වෙන වෙලාවේ ඒක දැන් අකුල ගන්න කියලා කියීම වැරදි. එහෙම කරන්න බෑ. මොකද අමාත්‍යාංශ මේක පත්කලේ මේ පෘථිවිය ගත කිරීම සඳහා මේ කමිටුව පත්කලේ විශාල පරමාර්ථයක් ළඟා කර ගැනීමේ පරමාර්ථය. ඒක නිසා ඒක නැවත අවලොම් කරන්න පුළුවන් කමක් නැහැ. අපි වාර්තාව තාම අපිට ලැබුණෙත් නැහැ. ඒතර මේ වාර්තාව ලැබෙන්නත් ඉස්සෙල්ලා කම්කරු නිලධාරි මහතුන්ගේ සංගමය. එයා මොකද කියන්නේ මේක අවලංගු කරන්න කියලා. මේක අකුලා ගන්න කියලා. ඒ වගේ මහින්ද මදීව මහත්මයා ඉවත් කරන්න කියලා පළමෙන් කිව්වා. පර අපි අහුවාම මට වඩා අපේ රාජ්‍ය අමාත්‍යතුමා අහලා තියෙනවා මහින්ද මදීව මහත්මයා ඉවත් කරන්න ඇයි යා විරුද්ධ? නෑ අපි යාට විරුද්ධ නැහැ කියලා. එහෙම විරුද්ධ නැහැ කියලා ආයෙත් ගිහිල්ලා මහින්ද මඩිහෙව වාර්තාව හකුලා ගනිමු කියලා පෝස්ටර් ගහලා තිබුණ හැමතැනම. ඉතින් මේ විදිහට පරස්පර විරෝධී ස්ථාවරයන් ගන්න වෘත්ති සමිතියක් බවට මේ නිලධාරීන් පත් වෙලා තිබීම ගැන මම කනගාටු වෙනවා. මොකද යම්කිසි ස්ථාවරයක පැහැදිලිව ඉන්නට ඕන තමුන් යම්කිසි කාරණයක අවසානයක් ළඟා කරගන්න. ඒකට මේ නිලධාරීන්ගේ මේ වෘත්ති සමිතිය සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා. පළමුවෙන්ම පහුගිය 5 වෙනිදා සැප්තැම්බර් 5 වෙනිදා මාස සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡාදී මේගොල්ලෝ කවුරුන් කීපයක් ඉදිරිපත් කළා. එකක් තමයි මේ ප්‍රතිවිරගත කිරීම සඳහා පත් කළ තියෙන කමිටු අහෝසි කරන්න. අපි කිව්වා ඒක කරන්න බෑ. ඒක කරන්න බැරි දැන් ප්‍රතිවිරගත කිරීමේ කමිටුවේ වැඩ කටයුතු අවසාන වෙලා ඒ වාර්තාව මේ ලබා දීමට දැන් ආසන්න වෙලා තියෙන්නේ. ඒ වාර්තාව අනිවාර්යයෙන්ම අපි ලබා ගන්නට ඕනේ. මොකද අමාත්‍යාංශයේ විචාර බලාපොරොත්තු පත් කරපු මේ ප්‍රතිවිරගත කිරීමේ කමිටුව වාර්තාව අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ නිලධාරීන්ගේ ඒ වගේ දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කියන එක පැහැදිලි කරනවා. ඊළඟට සභාපතිතුමනි ඒ අය ඉදිරිපත් කෙරුවා සේවා ව්‍යවස්ථාව. මේ සේවා ව්‍යවස්ථාව ඒ අය විසින් හදාපු සේවා ව්‍යවස්ථාව. මම කිව්වා මම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවුරුදු 4.5ක් ඇමතිවරයෙක් වශයෙන් හිටියා. සේවා ව්‍යවස්ථාවක් එහෙම ඉදිරිපත් කරන්න බෑ. සේවා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා නම් ඒ දෙපාර්තමේන්තුවේ අනිත් අංශවල අයගේ අදහස් ගන්නට ඕන. දෙපාර්තමේන්තුවේ අදහස් ගන්නට ඕන. එතකොට මේ සියලු මාංශයන් සලකර බලලා තමයි ඒ වගේම සියලු දෙනාගේ කැමැත්ත අනුව තමයි සේවා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සේවා ව්‍යවස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒ වගේම සේවක කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඒ වගේම වැටුප් වැඩිවීමක් සම්බන්ධ තියෙනම් වැටුප් හා සේවක සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඕනේ. එහෙම නැතුව සේවා ව්‍යවස්ථාවක් අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බෑ. මෛත්‍ර විජේහෙරත් මන්ත්‍රීතුමා මේ ගැන අවබෝධයක් නැතුව ඇති. ඇමතිවරයා වග කියන්නට ඕන සේවා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනකොට. එහෙම නැත්නම් කවුරුත් හදාපු එකක් ගෙනිලා ඇමතිවරයාට එතෙන්ට ගිහිල්ලා මේක පිළිගන්න, එහෙම නැත්නම් මේ ගැන කටයුතු කරන්න කැබිනට් අනු කොමිටියක් පත් කරන්න කියලා කියන්නට බෑ. එහෙම සිද්ධියක් ඇත්තේ නැහැ. එතකොට පෞද්ගලික කාලය තුල ආදම්බද් දෙපාර්තමේන්තුව ගැන තුමා කිව්වා. ධර්ම ආදම්බද් දෙපාර්තමේන්තුව ඉතාමත්ම වැරදි ක්‍රියාවක් කළේ. මම මෙතෙන්දි දැන් ඒක දිගට කතා කරන්න යන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වශයෙන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වශයෙන් ඒ වෙලාව අපි විරුද්ධ වුණා. මොකද මේක අනාගතයේදී ප්‍රශ්න වැඩකට තුරු දෙන කාරණයක් කියන එකත් පෙන්නලා දුන්නා. නමුත් ඒ වෙලාවේ තනතුරු නාමය වෙනස් කරලා අර බදුනිල ධාරින්ව කොමසාරිස්වරුන් බවට පත් කළා. ඒ තනතුර වෙනස් කළා. ඒ අය පරික්‍රමයේ තිබ්බා. එස්එල් එක පරික්‍රමයේ. ඒ නිසා අද මේ මේ විදිහේ ප්‍රශ්න දැන් පැනගින්න පටන් අරගෙන තියෙනවා. ඒ විතර නෙමෙයි දෙපාර්තමේන්තුවේම අද නඩු මේ අධිකරණයට ගිහිල්ලා නඩු ගණනාවක් අද ඉදිරිපත් කරලා තියෙනවා. අධිකරණයේ නඩු කීපයක් ඇහෙනවා. මොකද ඒ අතරතුර හිටපු ඇසස්ස්ත්‍රා තක්සේරු කරුවන් වැනි අය දැන් නඩු අධිකරණයට ගිහිල්ලා. ඉතින් මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මේවා අපි නිරාකරණය කරගෙන ඕන සේවාවස්ථාවක් අපි පරිවැඩීම සම්බන්ධ යෝජනාවන් ඇතුළත් කරලා අපි කැබිනට් එකට යනවා. මොකද මම ඇමතිවරයෙක් වශයෙන් ආණ්ඩුව අපහසුර පත් කරන්න මට බෑ. මම ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. එතකොට එස්එල් එකේ වැටුප් ක්‍රමය යටින් තියන්නට කිව්වහම එකවට මට ඒ කාර්යගෙන ගිහිල්ලා කැබිනට් එකට දාන්න බෑ. මම මේ එස්එල් එක වැටුප් ක්‍රමය එස්එල් 1 වැටුප් 19ට මම මේ අය ඉදිරිපත් කරන්න කියනවා නම් එයින් ඇතිවන විපාක ගැනත් මම කැබිනට් එක දැනුවත් කරන්න ඕන. අයේ හා සමාන නිලධාරීන් යනි දෙපාර්තමේන්තු වලින් මේකට කොයි විදිහේ ප්‍රතිචාරයක් ලැබෙයිද? ඒ නිලධාරියුත් මේක ඉල්ලයිද? ඉතින් එස්එල් 1 කියන්නේ විධායක ශ්‍රේණි නිලධාරීන් ලබන ආරම්භක වැටුප. මේ ආරම්භක වැටුපේ කම්කම් නිලධාරීන් තිබ්බාම දැනට එස්එල් 1 වැටුප ලබන නිලධාරීන්ගේ ප්‍රතිචාරය කුමක් වෙයිද? ඒ අය ටික කාලයක් ගිහලා ඒ අය අපිට දැන් එස්එල් 1 මට්ටමේ ඉන්න බෑ. අපිට ඊට වඩා ඉහළ මට්ටමට යන්න ඕන කියලා. ඉතින් මේව මම අධ්‍යයනය කරන්න ඕන. මම නිලධාරීන් ලව්වා. ඒ සම්බන්ධව වාර්තාවක් ලබාගෙන ඒ අනුව තමයි මම කටයුතු කරන්න ඕන. ඒ වගේම ප්‍රතිවේගත කිරීම සඳහා අමාත්‍යාංශයේ පත්කරු කමිටු වාර්තාවක් සසඳන්නට ඕන. ඒ දෙක අතර පරස්පර විරුද්ධතාවයක් එනවා නම් කරන්න බෑ. මෙන්න මේ නිසා තමයි මම කිව්වේ මාස 3ක කාලයක් මේ සඳහා මට දෙන්න කියලා. එහෙම නැත්නම් මම කිසිම දවසක මේ සේවා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියන කාරණේ මම හිතියේ නැහැ. පදනම හිතියේ නැහැ. මම හැම වෙලේම සේවා ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතය තමයි හිතුවේ. ඒක රාජ්‍ය අමතුමා මම අසනීප වෙලා මට සාකච්ඡාවට එන්න බැරි අවස්ථාවක එතුමා මේ සාකච්ඡාව කළා. ඇත්ත වශයෙන්ම එතුමා පැහැදිලි කරලා දුන්නේ සේවා ව්‍යවස්ථාව හදන්න අපි එකගයි. ඒ සඳහා දැන්ටම කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට තමුන්නාන්සේලා කම්කරු නිලධාරීන්ගේ නියුතු කීප දෙනෙක් පත් කරන්න කියලා කම්කරු නිලධාරීන් 3 දෙනෙක් ඒ කමිටුවට පත් කළා. පත් කළා එතුමා කිව්වා මේ කමිටුවට සේවා ව්‍යවස්ථාව ඉතා ඉක්මනින් මේක සකස් කරන්න මම ඇමතිතුමාට කියලා මේක යවන්න කියලා. නමුත් සේවා ව්‍යවස්ථාව හදන්න ඒ සේවා ව්‍යවස්ථාව සකස් කරන්න ඒ කම්කරු සමිතිය වෙනුවෙන් නිලධාරීන් පත් කරපු නිලධාරීන් සහභාගී වුණේ. එතකොට මේක ඒගොල්ලෝ කියන අපි සහයෝගය දෙනවා කියලා. නමුත් සහයෝගය දෙන්නේ කොහොමද? මේ ව්‍යවස්ථාව හදන කමිටුවේ සාකච්ඡාවට සහභාගී වෙන්න තු කොහොමද සහයෝගය දෙන්නේ? එයයි බලාපොරොත්තු වෙන්නේ. එයයි මීට ඉස්සෙල්ලා එයයි විසීම සකස් කරපු වාර්තාව කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම සංශෝධනයක් නැතුව ගෙන යෑම තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. ඒක කරන්න අමාරුයි. ඒකයි මම මේ කියන්නේ. එහෙම නැතුව මේ මමත් රාජ්‍ය අමතුමත් අතර මෙතන විදේශක භාවයක් ඇති කරන්න එයයි හදන. නමුත් එහෙම දෙයක් නැහැ. මම පැහැදිලිව කියන්න ඕනේ අද අපේ තියෙන අමාත්‍යාංශවල ඇමතිවරයන් රාජ්‍ය අමතිවරයන් පොඩයි මන්ත්‍රීතුමා පොඩයි. මම ඔයාලට බාධා කළේ නැහැ. ඇමතිවරයන් රාජ්‍ය අමතිවරයන් අතර ඉතාමත්ම සහයෝගයෙන් වැඩ කරන අමාත්‍ය තමයි අපේ කම්කරු අමාත්‍යාංශ. එතුමත් මාත් අතර කිසිම විරසක භාවයක් කිසිම කාරණයක් නිසා පැන නැගිලත් නැහැ, පැන නැගෙන්නේත් නැහැ. ඒක මම පැහැදිලිව කියනවා. ඒක නිසා ඒ කාරණේ හැම වෙලෙම
ඒක වැරදි අමතුමා. ඒගොල්ලෝ කියන්නේ ඒ සේවා ව්‍යවස්ථාවත් අරගෙන ඔබතුමාලගේ අදහස ඉදිරිපත් කරලා සියලු අයගේ අදහස් අරගෙන කරන්න කියලා. ඒකට පැහැදිලිව ඒගොල්ලෝ කියන්නේ ඒකම.
හරි හරි ඔබතුමාගේ මැදිහත් වෙන්න. ඔබතුමා මේ ඒක නෙමෙයි කියන්නේ. අපි මේගොල්ලෝ මේ සේවා ව්‍යවස්ථාව ගෙනාවා. ගෙනාවට පස්සේ අපි කිව්වා මේ සේවා ව්‍යවස්ථාව ගෙනියන්න බෑ. අපි මේක අධ්‍යයනය කරලා මේක යම් යම් සංශෝධනයක් කරලා දෙපාර්තමේන්තුවේ පැත්තෙනුත් අදහස් ඉදිරිපත් කරලා අපි අංග සම්පූර්ණ සේවා ව්‍යවස්ථාවක් හදලා ඉදිරිපත් කරමු කියලා. එතකොට ඒකට සහයෝගය දෙන්නේ නැති එකයි මෙතන තියෙන්නේ. අනිත් නිලධාරීන් වාඩි වෙනවා. දැන් අයියෙත් ඒගොල්ලෝ වාඩි වෙනවා. අදත් දවසේ වාඩි වෙනවා. නම් කම්කරු මේ උත්සව සමිතිය නිලධාරීන් උත්සව සමිතියේ නිලධාරීන් කවුරුවත් සහභාගී වෙන්නේ නැහැ. රාජ්‍ය අමතුමාගේ රැස්වීමදී නිලධාරීන් 3 දෙනෙක්ගේ සමිතිය නියෝජනය කරන්න පත් කළායි කවුරුවත් සහභාගී වෙන්නේ නැහැ. ඒයි කියන්නේ හදන්නේ කියලා අපේ සහයෝගය දෙනවා. අපි අඩුපාඩුකම් තියෙනවා අපිට දන්නන්න අපි ලිඛිතව එවනවා. මේ වගේ දේවල් තමයි කියන්නේ. සියලු සහ හදනකොට කමිටුවක් කමිටුව වාඩි වෙන්න ඕනේ. ඒවගේ මේගොල්ලු මෙතන වැටුප් වැඩවීමක් ඉන්න වැටුප් වැඩවීමේ තියෙන අර ආනිසංශ ගැන කතා කරන්න ඕන කතාන් මෙතන ඉන්න ඕන ඒ කිසිම දෙයක් නැහැ මම මෙතන තමුන්නාසමිට මේ මැදිහත්වරණ හොඳයි කියලා මොකද මෙතන වෙලා තියෙන්නේ මෙතන ප්‍රශ්නේ මේකයි ඒ අය මුත්‍රි සමිතිය එකක් අද කියනවා හෙට කියන්නේ තව එකක් දැන් පස්සේනිද ඇවිල්ලා කිව්වා මාස 3 කාලයක් දෙන්න අවශ්‍යයි කිව්වම ඒක එක ගුණා එකඟ වෙලා ඇයි කියපු එකම දේ තමයි එමනම් සතියක් ගානේ අපිට මේ ප්‍රගතිය වාර්තා කරන්න කියලා. පාර අපේ කම්කරු කොමසාරි ජෙනරාල්තුමී ඒකට එකඟ වුණා. නමුත් ඊට පහුවදා ගිහිල්ලා ඒ මාස 3 කාලයක් දීමට වෙච්ච එකඟතාවය නැහැ කියලා එව්වා. එහෙම එකඟතාවයක් නැහැ කිය අපි එක වෙන්නේ නැහැ කියලා කියලා එව්වා. ඒ වගේම තමුන්වංශය දන්න පහුගිය කාලේ මම ආපු දවස් ඉඳලම කියපු දෙයක් තමයි මේ කම්කරු නිලධාරි සංඛ්‍යාව මදි කියලා. විශාල වශයෙන් නිලධාරි හිටියක් තියෙන නිසා වැඩ කරන්න බැරි එක අතෝච පිණිච්ච දෙයක් දෙපාර්තමේන්තු නිලධාරි හිටියක් තිබුණා. පස්සේ කැබිනට්ටේට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා අපි මේ කම්කරු නිලධාරීන් 200ක් බඳවන්න දැන් අවසර ලැබිලා තියෙනවා. දැන් කියනවා ඊ ඇවිල්ලා කම්කරු නිලධාරීන් බඳවන්න එපා. ඉතින් මේම දෙපාර්තමේන්තුව ගෙනියන්න අමාරුයි. අපි කවුරුත් එකට වාඩි වෙලා සහයෝගයෙන් සාකච්ඡා කරලා මේවා ගෙනියන්න ඕනේ. ඔය හැම කෙනෙක්ෙන් මම සාකච්ඡා කරලා තියෙනවා. මේ ඇත්ත එක්ක සාකච්ඡා කරලා ඉඳලා කම්කරු නිලධාරින්නෙක්. ඒතර අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. උදේ කියන දේ නෙමෙයි හවසට කියන්නේ. මෙයාගේ තාමත්ම අස්ථාවර භාවයක් මේ කම්කරු නිලධාරින්ගේ උච්ච සමිතියේ පේනවා. මම මේක මට මේ වැඩවදින කියන එක අලුත් දෙයක් නෙමෙයි. වැඩවදින මම හිටපු දෙපාර්තමේන්තුවල මම වැඩවදින නිරව් කරන්න සහභාගි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී මුත්‍ය සමිතියේ පෙන්වන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද වැඩ වර්ජනයක් ආරම්භ කරන්න වගේම වැඩ වර්ජනයක් අවසන් කරන්නත් වගකීමක් ඇතුළු එයයි කටයුතු කරනවා. මොකද වැඩ වර්ජනය දිගට ගෙන යන්න කිසිම මුත්‍ය සමිතිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ කම්කරු නිලධාරීන්ගේ මුත්‍ය සමිතිය වැඩ වර්ජනය අවසන් කරනවට වඩා වැඩ වර්ජනය ඉදිරියට ගෙන යන්නයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. මේක තමයි අද සිද්ධ වෙලා තියෙන තත්ත්වය. ඒක නිසා මම හිතන ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මෙතන අපිට එකඟ වෙන්න බැරි ඉල්ලින් කීපයක් තියෙනවා මේ සාකච්ඡා කරලා අපිට මේක සැහැල්ලු කරලා සැහැල්ලු තත්ත්වයට පත් කරලා මේක කැබිනට් එකට ගෙනියන්න ඕනේ. ඒ වගේම ඔය වැටුප් වැඩිවීම සම්බන්ධව යදාලංශයක සාකච්ඡා කරන්න සාකච්ඡා කරලා තමයි මේ සියා ව්‍යවස්ථාවට ඇතුල් කරලා ඒවා ගෙනියන්න ඕනේ. එනජ හිතුමතේට ගෙනියන්න බෑ කැබිනට් කැමතිවරේ කොහෙන්. මම ගිහිලා එතන ඒක සාධාරණීය කරන්න ඕනේ. එමෙත් නිකම් කඩදාසි අරගෙන යන්න පුළුවන් කමක් නෑ. ඒ සඳහා තමයි මේ කමිටුව පත් කළේ. ඒ නිසා මම විශේෂයෙන් කියන්නට ඕනේ විචේරත් මන්තුමාට කිසිම අවස්ථාවක වගකීමෙන් පැල්ල යන්න අපි හදන්නේ නෑ. අපි ධුවමනා කරන්නේ මේ දෙපාර්තමේන්තුව කාර්යක්ෂම දෙපාර්තමේන්තුවක් කරන්න. ඒක තමයි ප්‍රතිව්‍යාගත කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළේ. ඒක ප්‍රතිව්‍යාගත කිරීමත් ඒ වගේම මේ සේවකයන් සඳහා දෙපාර්තමේන්තුව සඳහා බලපාන සේවා ව්‍යවස්ථාවක් ඇති කිරීමටත් අපි කටයුතු කරලා ඒ වගේ සියලු දෙනාගේම උන්නතිය හා සුභ සාධනය වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් අපි කටයුතු කරනවා කියන එකත් ප්‍රකාශ කරමින් මගේ වචන කිපියම අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මීනල් ගෞරව රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමා.
මුල් ආසනවලට මන්ත්‍රීතුමනි වෛද්‍ය කම්කරු නිලධාරීන්ගේ මේ වැඩ වර්ජන ඒගොල්ලන් ඉල්ලීම් සම්බන්ධව යම් කාර්යභාරයක් වගකීමක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට තියෙන නිසා මම මේ ගැන වචනයක් කතා කරන්න කැමතියි. මම හිතන්නේ නව ප්‍රතිව්‍යුහගත කිරීමකුත් වැටුප් වැඩිවීමකුත් නව සේවා ව්‍යවස්ථාවක් ඇති කිරීමක් කියන කාරණා තුන ගැන තමයි අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා කතා කරන්නේ. මම එතුම දිගින් දිගටම කිව්වා නව සේවා ව්‍යවස්ථාව ගැන. අපේ රජයත් පිළිගන්නවා කම්කරු දෙපාර්තමේන්තුවේ මේ රටේ තියෙන අවුරුදු 100කට වැඩිය පරණ දෙපාර්තමේන්තුවක් විදිහට කාලීන ප්‍රශ්න කාලීන අවශ්‍යතාත් එක්ක මේක ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ඒක නිසා තමයි ගරු ඇමතිතුමා මේ සඳහා කමිටුවක් පත් කළා මේ කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරා. මේ ප්‍රතිව්‍යුහගත කිරීමත් සමගාමීව තමයි නව සේවා ව්‍යවස්ථාවක් හදන්නේ. අපි නව සේවා ව්‍යවස්ථාවක් හදද්දී ඒකේ වගකීම අපිටත් තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ. අපිට සිද්ධ වෙනවා මේ නව සේවා ව්‍යවස්ථාවක් ඇයි හදන්නේ? තමුන්නාසයි කම තර්ගය තමයි නව සේවා ව්‍යවස්ථාවේ මේ වගේ වැටුප් තලයේ වෙනස ඇති කිරීම. මොකද තමයි ඔක් තියෙන රහස මන්ත්‍රීතුමනි. ඉතින් කොහොමද මේ වැටුප් තලයේ වෙනස් කරන්නේ? මේගොල්ලෝ ඉල්ලනවා මේකේ අපි දන්නවා කම්කරු නිලධාරීන් කම්කරු සබදා ශේෂ්ත්‍රයේ කාර්මික සාමය පවත්වාගෙන යන ගොම වැඩ කරන නිලධාරීන්. මේ අය මේ රටේ කම්කරු නීති ක්‍රියාවට නංවලා ඒ කම්කරුවන්ගේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. මේ නිලධාරීන්ගේ ප්‍රශ්න සම්බන්ධව අපි රජයක් වශයෙන් අපි අවශ්‍ය කටයුතු කරන්න. අපි බලන්න ඕන මේ වැටුප් තලේ මේගොල්ලෝ ඉන්නේ සෙල් එක වැටුප් තලේ පිහිටවන්නේ කියලා. ඒක ඒගොල්ලෝ වැඩ වර්ජනේ පැහැදිලිව තියෙන කාරණයක්. මේගොල්ලෝ කියනවා ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් ඉස්සෙල් එක වැටුප් තලයේ පිහිටවපු නිසා අපිත් පිහිටවන්න. එකක් වරද්දා ගත්තේ කියලා තව වරද්දා ගන්න හොඳ නැහැ. එමතුමාම කිව්වේ දැන් එතුමා රාජ්‍ය පරිපාලන ඇමති විදියට එදා මේකට එතුමාගේ විරුද්ධාත්වය ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ කම්කරු නිලධාරීන් දැන්ටි ලැබෙන වැටුප් තලයේ වෙන්නේ MN5. MN5. රජයේ සේවයේ කාර්යාලගත ශේෂ්ත්‍රගත තනතුරු දරන බඳවා ගැනීමේ මූලික සුදුසුකම් උපාධිය වන තනතුරු සඳහා MN5-6 වැටුප් ක්‍රම ලබා දී තියෙනවා. එය 2006 වසරේ කරන ලද වැටුප් ප්‍රසෝදනයේදී ඒ සඳහන් තනතුරු අරන් සඳහා ලබලා දෙන වැටුප් ක්‍රමයයි. ඒ කියන්නේ කම්කරු නිලධාරීන් MN5 වැටුප් තලයේ තමයි පිහිටවන්නේ. දැන් මේගොල්ලෝ ඉන්නානේ 6ත් පහු කරගෙන SL එකට ගියේ. මේකෙන් විශාල ප්‍රශ්නයක් එනවා. උපාධිය අපි බලන්න ඕන රජයේ සේවකයන්ගේ සියල්ලම රජයේ සේවයේ මේක නිසා ඇති වෙන අර්බුද මොනවාද කියලා. එක ප්‍රශ්නයකට උත්තර දීලා තව ප්‍රශ්න කීයක් එයිද කියලා බලන්න. අප බලන්න ඕන උපාධියේ මූලික සුදුසුකම් වන විධායක නිලධාරීන්. උපාධියේ මූලික සුදුසුකම් විධායක නිලධාරීන්. SL එක වැටුප් ක්‍රමයේ ලබා දීලා තියෙනවා. අනිතක මේ සෑම තනතුරු වලටම බඳවා ගැනීමේදී තරඟ විභාගයෙන් බඳව ගන්න. SL එක වැටුප් ක්‍රමයෙන් ආරම්භ කරන හැම නිලධාරියෙක්ම තරඟ විභාගයෙන් බඳවා ගන්න උපාධියේ මූලික සුදුසුකම්. උපාධියේ මූලික සුදුසුකම් කරගත කම්කරු නිලධාරියා වැටුප් තලයේ MN5. ඉතින් අපි මේ අපිත් පිළිගන්නවා මේ දේශීය ආදායම් බදු නිලධාරීන්ගේ වැඩේ වැරදි. වෙන්නේ කම්කරු නිලධාරීන්ට SL එක වැටුප් ක්‍රමයේ ලබා දුන්නා. MN5-6 හිමි සියලු වෙනත් සේවකයන්ද මේ වැටුප් ඉල්ල නඩුමඟට වහිනක දෙකක් නැහැ. රජයක් විතරක් කොහොමද මේ කටයුත්ත කරන්නේ? උදාහරණයක් විතර ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවි ජන සංවර්ධන නිලධාරීන්. එමෙන්නේ ආශ්‍රිත ගන්න සේවකයන්ට උපාධිය මූලික සුදුසුකමක් ලෙස සලකා බඳවාගත් සංවර්ධන නිලධාරීන්. ඒගොල්ලන්ට පුළුවන් මේක දුන්නොත් ඒගොල්ලන්ටත් මේක ඉල්ලන්න. ඉතින් අපි අහන්නේ ඇයි අපි මේක ගැන පුදුල්ල කල්පනා කරන්න නැතුව කටයුතු කරන්නේ? බැරි වෙලාවත් අපි MN5 වැටුප් ක්‍රමයේ සිට නිලධාරීන්ට එක්වර SL වැටුප් ක්‍රමයට අන්තර්ගහන ක්‍රීමේදී සාමාන්‍ය ක්‍රියාත්මක වන අනුරූප වැටුප් පිහිරි තැබිය යුතු යන්න සමගද ක්‍රියාත්මක කළ නොහැකි බව නිරීක්ෂණය වේ. අපි 2016 වැටුප් සංශෝධනයක් ගෙනාවා. රජයේ හැම නිලධාරියෙක්ගේම වැටුප මූලික වැටුප 2020 දෙගුණකින් වැඩි වෙනවා. 2020 MN5 වැටුප් ක්‍රමයේ තුන්වෙනි ශ්‍රේණිය ආරම්භයේ 34,605යි. SL එක තුන්වෙනි ශ්‍රේණිය ආරම්භයේ 47,625යි. දැන් බලන්නේ කොහොමද මේක කරන්නේ? දැන් තවත් ප්‍රශ්නයක් පැන්නේ. දැන් කම්කරු සහකාර කොමසාරිස්තුරු ඉන්නේ SL එක වැටුප් පරිමාණය. ඉතින් මේ කම්කරු නිලධාරි මෙතනට ගෙනාවොත් කම්කරු සහකාර කොමසාරිස්තුරු කියයි අපිට මේ කියන්න බෑ පුඩට යන්න. අපි මේවා විසඳද්දි අපිට කල්පනා කරන්න වෙනවා මුළු රාජ්‍ය සේවයම ගැන අර්බුදයක් ඇති කරන්න. සමහර වෘත්තීය සමති නොයෙක් ඉල්ලුම් කරනවා. ඔබ රජයක් විදියට අපේ වගකීමක් වෙනවා අනිත් ඇඟල අර්බුදයක් නොවන විදියට මේ කටයුත්ත කරන්න. ඉතින් මම හිතන්නේ මෙතුමල්ලා මේ කම්කරු දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහගත කරන කමිටුවක් පත් කරලා තියෙනවා. කමිටුවේ වාර්තාවන් මද සේවා ව්‍යවස්ථාවන් වහන්සේ සේවා ව්‍යවස්ථාව ගැන කිව්වේ. තමුන් වහන්සේ හංගලා කිව්වේ නෑ හැංගුවා සේවා ව්‍යවස්ථාවෙන් වැටුප් වැඩි වෙන එක. ඉතින් මේ සේවා ව්‍යවස්ථාව ඉල්ලන්නේ වැටුප් වැඩි කරන්න. මේකේ අපේ රාජ්‍ය සේම ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දැනටමත් අපි වැටුප් කොමිසම නව වැටුප් ක්‍රමයක සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. මුළු රාජ්‍ය සේවාවෙම අලුතෙන් වැටුප් ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරන්න දැන් අපි සාකච්ඡා කරගෙන යමු. එතනදී අපිට පුළුවන් වෙයි මේ වගේ ප්‍රශ්න වලට යම් උත්තරයක් දෙන්න. නේද? රාජ්‍ය සේවයේ අපි එක එක කෙනා ඉල්ලන විදිහට එක එක දුන්නොත් එයා ඉල්ලීම දුන්නොත් අවර්බුද විශාල ප්‍රමාණයක් පෙන්නයි. මං කියන්නේ අපි රජයේ දැන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යමු. කම්කරු ඇමතුමත් අපේ රාජ්‍ය ඇමතුමත් ඒ සම්බන්ධ විශේෂ අවධානය යොමු කරගන්න. ඉතින් මේක නව සේවා ව්‍යවස්ථාවක් හදද්දි මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාවත් එන්න වෙනවා. ඒක මේ සඳහා අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, එතනින් ගියාම ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වැටුප් කොමිසම, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ සියල්ල එක්ක අහු කළා තමයි කරන්න වෙන්නේ. ඉතින් මයිත්‍ර මේගොල්ල වැඩ වර්ජණයෙන් අපි කියන්නේ එළියට එන්න මොකද රජයේ සේවයේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම වැටුප් පැඩිවීම කරලා තියෙන්නේ අපේ ආණ්ඩුව. රුපියල් 10,000 කින් කවදාවත් ඉතිහාසයේ හිතුවේ නැහැ රජයේ සේවකයෙකුගේ වැටුප් රුපියල් 10,000ක් වැඩි වෙයි කියලා. අපේ ආණ්ඩුව අවුරුද්දකට මේ වෙනුවෙන් වැඩිපුර බිලියන 165ක් වැය කරනවා. බිලියන 165ක්. ඒක දැන් 1:4 අනුපාතයට මේක නැවත ගැලපුවාම 2020 වෙනකොට මේ සියල්ල මූලික වැටුපට එක්ක වුණාම බිලියන 300කට වැඩි මුදලක් අපිට යනවා. මේ වගේ රජයේ සේවකයා වෙනුවෙන් විශාල වැඩ කොටසක් අපි කරලා තියෙනවා. තවත් අපි ඒ සම්බන්ධව කටයුතු කරගෙන යනවා. තමුන්නාසේ අපි ඉල්ලන්නේ මේ වෙලාවයකට මම හිතන්නේ පොඩ මම ඔව්
ආගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කම්කරු අමාත්‍යාංශයේ ඒ සියල්ල අරගෙන ඒගොල්ලන්ට පැහැදිලි කරන්න.
කැබිනට් සබ් කමිටි කියන්නේ අපි ඉන්ද්‍රාම කතා කරන්නේ ඒකක් ඇමතුමා, മന്ത്രിතුමා. ඉතින් දැන්ට මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තා වාවයෙන් පස්සේ මොකෝ අපිට යමක් කරන පිළිවෙලක් තියෙනවා. ඒක ඔව් බය වෙන්න එපා. අපේ ආණ්ඩුව රජයේ සේවකයා විශ්වාසයේ තාවරුන් නිසා තමයි පහුගිය මැතිවරණේ 60% විතර රජයේ සේවකයා ඡන්දේ දුන්නේ අපිට. ඉතින් තමුන්නාසිර අපි ඉල්ලන්නේ මේවට වෘත්තීය ක්‍රියාමාර්ග ගද්දි සාධාරණත්වය කරන්න පුළුවන් දේවල් කල්පනා කරලා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මෙයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන් කමිටු වාර්තාව ඇවිල්ලා සාකච්ඡා කරලා අපි දෙන්නේ. එහෙම අද වැඩ වර්ජනයක් කරාම හවසට කියන්න පුළුවන්ද මේක අපි කරන්න කියලා? එහෙම රාජ්‍ය ඉතින් මෙතුමා ගියා 30 වෙනකොට කමිටු වාර්තා වෙනවා. ඊට පස්සේ අවශ්‍ය කටයුතු කරනවා.
හතිකයක් කියලාට දෙන්නේ
නෑ. ඉල්ලන සියල්ල දෙන්න බෑ. රජයේ කල්පනා කළා ඒ සම්බන්ධව. ඔව්
ඒ ටික කියන්න යාන්ත්‍රණයක්.
හැබැයි මන්ත්‍රීතුමා ඒ වැති කරද්දී රාජ්‍ය සේවාවේ අර්බුදයක් නොවන විදිහට අපි ඒවත් ඇති කරන්න ඕන කියලා මං කියනවා. නම් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට රාජ්‍ය අමාත්‍යගරු සමරීර මහත්මයා.
මූල ආසනයේ ඔබ වෙන මන්ත්‍රීතුමනි, අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා අද සභාවට ඉදිරිපත් කරපු මේ යෝජනාව පිළිබඳව මම හිතන්නේ මගේ ඇමතුමා ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලැබලා දුන්නා. මේ අංශය මේ ප්‍රශ්නයට අදාළව අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමත් එතුමාගේ අමාත්‍යාංශයේ පැත්තෙන් ඒ කාරණා දැන් මේ සභාවට ඉදිරිපත් කරා. දැන් මට මෙතනදී විශේෂයෙන් ප්‍රකාශ කරන්නට තියෙන්නේ පෞගිය 13 වෙනිදා අපේ අමාත්‍යතුමා හදිසි අසනීප වූ නිසා එතුමාගේ ඉල්ලීමට පරිදි මම මේ සංගමයත් සමග සාකච්ඡාවක් කරා. මේ සාකච්ඡාවට මැදිහත්කරුවෙකු හැටියට කම්කරු කොමසාරිස්වරු තමයි මේක මේ සාකච්ඡාව අපේ කොමසාරිස් ජෙනරාල්තුමීටත් ලේකම්තුමාටත් දන්නලා ඒ අයත් සමග ඇවිල්ලා තමයි සාකච්ඡා කෙරුවේ. දැන් මොකද්ද මේ සාකච්ඡාවේදී ඒ අය කියපු දේ මම අහගෙන හිටියා. අහගෙන ඉඳලා මම දැනගත් මට තේරුණා මේ සාකච්ඡාවේදී මේකොල්ලෝ ලොකු සැකියකින් තමයි මේ කතා කරන්නේ. මම අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලට දැන් මේ ඇමතුමා විසින් පත් කරලා තියෙන මේ මඩිහේව කමිටුව ගැන ඔබතුමන්ලා මොකද කියන්නේ? නෑ ගැන අපිට විශ්වාසයක් නෑ කියලා. මං අහුවා පුද්ගලියෝ ගැනද ප්‍රශ්නය තියෙන්නේ. ඒ සියලු වාර්තා අපි ළඟ තියෙනවා. මං අහුවා පුද්ගලියෝ ගැනද ප්‍රශ්නයක් තියෙන්නේ? මඩිහේව මහත්තයා ගැනද ප්‍රශ්නයක් තියෙන්නේ? මං නම කියලාම අහුවා. නෑ කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා. කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තමයි අපිට තියෙන ප්‍රශ්න. ඊට පස්සේ මම හොඳයි මොකද යෝජනා කරන්නේ? යෝජනා කරන්නේ මොකද්ද කියලා කිව්වා. කිව්වා අපිට වෙන කිසි දෙයක් එපා. කැබිනට් මණ්ඩලයෙන් පත් කරපු කමිටුවකින් මේ ගැන අපිට කමිටුවක් පත් කරලා දෙන්න එච්චරයි අපි ඉල්ලන්නේ. කමිටුව පත් කරපු දවසට වැඩ වර්ජනය අවසන් කරනවා කිව්වා. වර්තා තිනවා අපි ලඟ. එහෙමයි කිව්වේ. එතනින් නතර වුණෙත් නැහැ. තව කිව්වා ඒ කමිටුව මොන නිර්දේශය දුන්නත් අපි පිළිගන්නවා. ඒ කමිටුව කොච්චර කාලයක් ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක අහගෙන හිටියම අපිට පේනවා මේ කරන්නේ සත්භාවයෙන් කරන වැඩ වර්ජනයක් නෙමෙයි, ඉල්ලීමක් නෙමෙයි. දැන් මෙහෙම කියලා යෝජනාවක් කරලා මං කො හොඳයි මං ඇමතුමාට මේක ඉදිරිපත් කරන. මොකද කැබිනට් මණ්ඩලයට මට යන්න බෑනේ. කැබිනට් මණ්ඩලයට යන්න ඕනේ ඇමතුමා. මේගොල්ලෝ හැදුවා පෙන්වන්න දැන් අපේ විද්‍යාරත් මන්ත්‍රීතුමාත් කිව්වේ. දැන් මේ අපි ඇමතුමායි මායි අතරේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මත දෙකක් දරනවා. එහෙම එකක් අපේ නැහැ. මේක පැහැදිලිවම මම මේ සභාවට කියන්න ඕනේ. මම කිව්වා හොඳයි. ඇමතුමාට මං ඉල්ලීම කරනවා මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒගොල්ලෝ කිව්වා අපේ වැඩු ප්‍රශ්නේ මේ මන්ත්‍රීතුමා කියන වැඩු ප්‍රශ්නයක් නෑ. වැඩු ප්‍රශ්නේ තමයි මූලික ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ. ප්‍රතිවිවාහගත කරන එක සේවා ව්‍යවස්ථාවක් අතර මං කො එහෙම කරන්න බෑ. මං කො මේක සම්පූර්ණ එක පැකේජ් එකක් වෙන්න ඕන. එහෙමයි නැතුව අපේ ඇමතුමාට ගිහිල්ලා කැබිනට් අනුකමිටුවක් පත් කරන්න කියන්න බෑනේ. වැඩු පැටි කරන්න විතරක් කියලා. ඒක කරන්න බෑ. මං කො එහෙම කරන්න බෑ. මේ සීලු දේ අන්තර්ග්‍රහණය වෙන්න ඕන එකට. මං කොද මේක හදන්න ඕනේ අපි දැන් කැබිනට් මණ්ඩලයට දාන්න නම්. ඒ කියපු විදිහට තමයි ඇමතුමා කියපු විදිහට ඒගොල්ලන්ගේ නිලධාරී 3 දෙනෙක් පත් කරා. ඒගොල්ලේ නිලධාරී 3 දෙනා නම් කරලා දුන්නා අපිට. අපි අමාත්‍යංශය පැත්තෙන් අපිත් නිලධාරී 3 දෙනෙක් නම් කරා. කිව්වා හෙට ඉඳලා අපි ඒ නිලධාරී 3 දෙනා එවලා අපේ යෝජනා අපි ඉදිරිපත් කරමු. ඒකයි කතාව. එහෙමයි සාකච්ඡාව අවසන් වුණේ. මං කෝ එතකොට දැන් මේකට සද්භාවයෙන් තමුන්වන්සලා කටයුතු කරන්න. මේක පෙන්වන්න මේක බෑ. එහෙම කරන්න බෑ කිව්වා. මං කෝ එහෙම කියන්න එපා. යම්කිසි ප්‍රශ්නයක් විසඳන්න යනකොට දෙපාර්ශවයෙන්ම තියෙන්න ඕනේ මේකට යම්කිසි සද්භාවයෙන් කටයුතු කරන්න. එතකොට කිව්වා අපි සවුඳ උදේට ප්‍රකාශයක් කරනවා අඟහරුවාද කැබිනට් මණ්ඩලයට මේක අනුකමිටුවපත් කරන්න ඉල්ලීමක් කරොත් අපි වැඩ වර්ජනය අවසන් කරනවා. එහෙම කියලා එළියට ගිහින් මිනිස්සු මොකද කරේ? හන්දාවේ හයමාරින් පස්සේ හොරෙන් ඇතුල් වෙලා අමාත්‍යංශයට අමාත්‍යංශය ඇතුලේ පෝස්ටර් ගහන්න පටන් ගත්තා.
තව විනාඩි දෙකකින් අවසන් කරන්න.
පෝස්ටර් ගහන්න පටන් ගත්තා. මේකයි කරේ. දැන් අපේ පැත්තේ වැඩ කටයුතු අපි කරගෙන යනවා. අපි දැන් හදන යෝජනා මාලාව. නමුත් කමිටුවේ 3 දෙනෙක් එනකොට ලියුම් ඇරියා. අද වෙන තුරාවට එක නිලධාරියෙක් සහභාගී වෙලා නැහැ. දැන් මන් දන්නෝ මේ කරන්න හදන දේ. අපිට මේක තේරෙනවා මේ. දැන් මේ මොකද කරන්න හදන්නේ? අපේ ඇමතුමා කැබිනට් මණ්ඩලයට ගිහින් කිව්වොත් මෙන්න මෙහෙම යෝජනාවක් තියෙනවා කියලා කියයි. එදාට කියයි නෑ අපෙන් ඇහුවේ නෑ කරුණු. අපි මේකට ඉදිරිපත් කරේ නෑ. අපි මේකට විරුද්ධයි. ඒක කියන්නේ මේ හදන්නේ. මේ එතෙන්ටයි මේ එන්න හදන්නේ. ඉතින් අපි කොහොමද මෙහෙම වෘත්තියක් සමිතියක් එක්ක සාකච්ඡාවක් කරන්නේ මන්තුමා? දැන් ඒ අයට 13 වෙනිදා අපේ රැස්වීම තිබ්බේ. අද කීයද? අද 20 වෙනිදා. සතියක් ගත වෙලා තියෙනවා. එක දවසක් තාම ඇවිල්ලා එක වචනයක් මේකට කියලා නැහැ. ඊයේ අපේ ඇමතුමා කැඳෙව්වා. ඊයේ කැඳවුවා මොකද කියන්නේ? මේ කතන්දර නෙවෙයි කියන්නේ. එපාර කියනවා අලුතෙන් නිලධාරි බඳව ගන්න එකට අපි විරුද්ධයි. තමුන්නාන්සලා දන්නවා අද දැන් තමුන්නාන්සලාම කිව්වා කෝටි ගණන් මුදල් අය වෙන්න තියෙනවා. නඩුපවරලා තියෙනවා. ඇයි මේ මෙහෙම වෙන්නේ? මේ රාජකාරියේ කොටසක් හරියාකාරව ඉෂ්ට වෙන්නේ නැති නිසා අපිත් පිළිගන්නවා ලොකු මුදලක් ආය වෙන්න තියෙනවා. ඉතින් අන්තිමට නඩු බාරකට බහින්න ඕනේ. ඉතින් ඒක නොකර මේ රාජකාරිය හරියට වෙනවනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඉතින් අපිට නිලධාරීන්ගේ ලොකු හිඟයක් තියෙනවා. අපේ ඇමතුමා බොහොම අමාරුවෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා නිලධාරී 200ක් බඳ ගන්න දැන් අනුමැතිය අපිට ලැබිලා තියෙනවා. දැන් ඊයේ අපි ඇමතුමාට කියනවා බඳව ගන්න බෑ කෙනෙක්වත්. ඉතින් මොකද්ද මේ කරන්නේ? ඔබතුමාලා කරුණා කළා මේකට මැදිහත් වෙන්න. මේක ආණ්ඩුවකට ගහන ප්‍රහාරයක් නෙමෙයි මේ කරන්නේ. අහිංසක මිනිසුයි මේකෙන් අන්තිමට බැටගන්න අහිංසක කම්කරුවයි මේකෙන් දුක් විඳි. ඒ නිසා කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලගෙන් මේ වෘත්තීය සමිතියට කියන්න සත්භාවයෙන් මේ සඳහා ඉදිරිපත් වෙන්න කරුණු තියෙනවා නම් කියන්න. දැන් අපේ වැඩ කොටස අපි කරගෙන යනවා. අද කැබිනට් මණ්ඩලයේ රැස්වීම පවත්වන්න තිබුණ දිනේ නමුත් අද ජනාධිපතිතුමා රටින් බැහැර වෙන නිසා අද ඒ කටයුත්ත කෙරුණේ නැහැ. නමුත් ඊළඟ දිනේදී අපිට අපි මේක ගැන කැබිනට් මණ්ඩලයේ දැනුම් දීමක් කරයි අපේ ගරු ඇමතුමා. දැන් දැනුම් දෙනකොට අපේ යෝජනා විතරයි යන්නේ. ඇයි මේගොල්ලෝ මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ? එන්නේ නැහැ. දැන් ඔබතුමා කිව්වා වැටු කපන්න අපි තීරණය කරලා තියෙනවා කියලා. අපි එම් ප්‍රකාශයක් කළා නේ. මේ ඒගොල්ලෝ කියනවා මේවා. ඒගොල්ලෝ මේ අපෙන් කරගන්නයි හදන්නේ මේක. මේ වැඩේ අවුල් කරගන්න. ඒ නිසා මම කියනවා අපිට කම්කරු නිලධාරීන් 500 ගාණක් ඉන්න ඕන තැන අද 360කින් වැඩ කරන්න. අපි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගියා. මුළුතුවකට ගියා අමතුමයි මමයි. එක කම්කරු නිලධාරියා ඉන්නේ මුළු දිස්ත්‍රික්කෙම. කොහොමද වැඩ කටයුතු කරන්නේ? අපේ නිලධාරි හදිස්සියේ බඳව ගන්න. දැන් ඊයේ කියනවා සාකච්ඡාවට ඇවිල්ලා එක්කෙනෙක් බඳව ගන්න බෑ අපි විරුද්ධයි. මේ තව පීවරකට යන්නයි හදන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා තමුන්නාන්සලා. කරුණා කරලා මේ වෘත්තීය සමිතියට දැනුම් දෙන්න. මේකට සත්භාවයෙන් මුණ දෙන්න. ඒගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවා නම් අපෙන් අඩුපාඩුවක් කියලා තියෙනවා නම් කියන්න ඒක ඇවිල්ලා. ඒක අපිට අන්තර්ග්‍රහණය කරලා අපේ අමතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි. එහෙම නැතුව මේ නිකන් දැන් අපි මේක හදාගෙන ගිහිල්ලා දැනුම් දුන්නොත් කියයි අපෙන් අහන්න නැතුව අපේ අදහස් නැතුවයි මේක දුන්නේ. එහෙනම් අපිට වැඩ වර්ජනය අවසන් කරන්න. එතකොට අපි මොකද කරන්නේ? ඒ නිසා මේකේ තියෙන්න ඕනේ සාධාරණත්වයක් හැම පැත්තෙම. එසේ නොවනවා නම් ඒකේ වගකීම ඒ අයට තමයි බාර ගන්න වෙන්නේ. මන්තුමා ඒක මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න. ඒ නිසා මම හිතන්නේ දැන් වෙලාව අවසාන වෙගෙන එන්නේ.
අවසන්.
මම මේ පිළිබඳව මේ අවස්ථාව ලබා දීම පිණිස මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව. මේක මේ සභාවේ කතා කරපු දේ හරියාකාරව මේක මාධ්‍යිතයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි කතා කරන දේ නෙමෙයි මාධ්‍යයෙන් පිටවෙන්නේ. දැන් මාධ්‍ය මගෙන් කතා කරලා අහුව ඔබතුමා දැන් ප්‍රකාශ කරා එක. මාධ්‍ය මගෙන් කතා කරලා අහනවා මේ ඔබතුමයි ඇමතුමයි මේකට පරස්පරව ඉන්නේ. මං කොහොමද එහෙම දෙයක් නැහැ. එදා ඒ සංගමයේ ආපෙලා මම පැහැදිලිවම කිව්වා. ඒගොල්ලෝ ගියා ඇමතුමා මේකට හරියට කටයුතු කරා. මං කොහොමද ඇමතුමා කටයුතු කරන්නේ නැත්තේයි. මෙච්චරකල් මේ ඇමතුමා තමයි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ ඇමතුමා තමයි මේ කමිටුවපත් කරන්නේ. එතුමා ගන්න පුළුවන් හැම ප්‍රයත්නයක්ම ගත්ත මේකට. එතන මං ඇහුවා ඒගොල්ලන්ගේ මේ සාකච්ඡාවට මං ගෝ බැරි වෙලාවත් කැබිනට් අනුකාරක සභාවක් පත් කරපුවාම මඩේ මහත්මයා පත් කරොත් මොකද කමක් නෑ අපිට ඒකට අපි ළඟ සාක්ෂි තියෙනවා නෑ කියන්න බෑ ඒගොල්ලන්ට නමුත් ඒගොල්ලෝ සිරසට ගිහිල්ලා මොකද්ද කිව්වේ අපි මඩේවට විරුද්ධයි ඉතින් මේ වගේ පිළිවෙලක් තියාගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඒ නිසා අපි කරුණා කරලා ඔබතුමන්ලගෙන් ඉල්ලනවා මේ වෘත්තීය සමිතියට දැනුම් දෙන්න සත්භාවයෙන් කටයුතු කළා විශ්වාසයක් ඇතුව කටයුතු කළා මේ සඳහා විසඳුමක් ලබා ගන්නට පුළුවන් ඉක්මනට කටයුතු කරන්න මොකද මේකෙන් තැලෙන්නේ ආණ්ඩුවක් කවුරුවත් ඒගොල්ලොත් නෙවෙයි අර අසරණ වැඩ කරන ජනතාව බව මතක තියාගන්න කියලා ඉල්ලමින් මම නිහඬව ස්තුතියි
බොහොම ස්තුතියි මෙම සභාව හෙට සවස 1ට නැවත රැස් වෙනවා